ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව තීව්‍ර හා ජලද සම්පත් සංශෝධන නැමැති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සමක පිටපතක් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ජී.ජී. පොන්නම්බලම් මහතා විසින් 20-23 ජූනි 8 වෙනි දින වරප්‍රසාද ප්‍රශ්න යටතේ පාර්ලිමේන්තුවේදී මතු කරන ලද කරුණු ආචාර ධර්ම සහ වරප්‍රසාද විනෝද කාර්යක සභාවට යොමු කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළ හැකිය. පිපිලේකනාදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වකන්තේ ප්‍රකාර ජනාධිපතිවරයා වෙත පැවිදි ඇති බලසල අනුව 2023 ජූලි 17 වෙනි දින ඇති අංක 23.41 .3 දරන අතිශේෂ කැසපත්‍රයේ හා ඒ උපලේඛනයේ පලකරමින් කරන ලද ප්‍රකාශය මම ඉදිරිපත් කරමි.
ගරු අධ්‍යාපන ඇමතුමා.
ගරු කතානායකතුමනි, 2020 වර්ෂය සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව සහ 2021 වර්ෂය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මානව සම්පත් අභිවර්ධන ආයතනයේ වාර්ෂික වාර්තාව සහ වාර්ෂික මුල්‍ය ප්‍රකාශන මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
සංචාරක හා ඉඩම් ඇමතුමා.
2021 වර්ෂය සඳහා ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික හා භෞතික සල්ස පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
දෙවිලි කර්මාන්ත හා කර්මාන්ත ඇමතුමා.
2021 වර්ෂය සඳහා සමාගම් රජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ජාතික ආර්ථික භෞතික සල්ස පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමතුමා.
2017 වර්ෂය සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරී වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්ම පිළිබඳව ආංශික අධීක්ෂණ කාර්යක සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම කෝකිලා ගුණවර්ධන මැතිනි.
ගරු කතානායකතුමනි, දිවුලිපිටිය හොරගස්මුල රජමල් වෙන අංක 29A101 ධර්ණ ස්ථානයේ පදිංචි ID චාමින්ද මහතාගෙන් ලැබුණු පෙත්සම ඉදිරිපත් කරමි.
කුමාර සිරි රත්නායක මැතිතුමා. පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. ඔව් පක්ෂ නායකයනි.
ගරු කතානායකතුමනි, ගරු සභානායකතුමාටත් ප්‍රධාන සංවිධායකතුමාටත් මම මේ කාරණාව ඉදිරිපත් කරන්න කැමති. බොහොම සංවේදී කාරණාවක්. අපේ රටේ 117,000ක් ඉන්නවා ආබාධිත ප්‍රජාව. දැන් මේ ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දීමේදී අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ යල් පැනගිය වැඩසටහනක්. ජාත්‍යන්තර ප්‍රමිතින් වලට අනුකූලව ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව වැනි රටවල් ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තිබෙනවා. ඒ අජිත් මානප්පෙරුම මැතිතුමා මේ පිළිබඳව හොඳ අවබෝධයක් ලබාගෙන සිංගප්පූරුවෙත් ගිහිල්ලා මේක අධ්‍යයනයක් කරලා ඇත්ත වශයෙන්ම අපේ රටේ තියෙන යල් පැන ගිය රියදුරු බලපත්‍ර ආබාධිත ප්‍රජාවට ලබා දෙන ක්‍රමවේදයේ වෙනසක් වෙනුවෙන් කටයුතු කරලා දැන් ඒකට අවශ්‍ය චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මෝටර රථ ප්‍රවාහන කොමසාරිස් ජෙනරාල් මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව. චක්‍රලේඛ 16 ඇල ඉරක් 20-23. දැන් මේක හොඳ වැඩක්. හැබැයි හොඳ වැඩේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඉතින් මම ඉල්ලීමක් කරනවා ගරු ප්‍රවාහන ඇමතිතුමාගෙන් මේ චක්‍රලේඛය සක්‍රියව ක්‍රියාත්මක කරන්නට ඔබතුමාගේ මැදිහත් වීම ලබා දෙන්න මම ඉල්ලීම කරන්නේ. 17,00,000 අපේ රටේ ආබාධිත ප්‍රජාව වෙනුවෙන් මම එක නිදර්ශනක් දෙන්නම් ගරු කතානායකතුමනි. කැලණිය විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරියක් වන නිලූකා මහත්මිය ආබාධිත පුද්ගලෙක් රියදුරු බලපත්‍රය ගන්න ගියාම මේ රටෙන් අපේ රටේ ඒ ක්‍රමවේදය තුළ එක ප්‍රතික්ෂේප වුණා. එයා ගියා ඇමරිකා එක්සත් ජනපදයට වැඩිදුර අධ්‍යාපන වැඩ කටයුතු කරගෙන යාම සඳහා ඒ රටේ බලපත්‍ර ලැබුණා. ඉතින් මම ඉල්ලීමක් කරනවා අජිත් මානප්පෙරුම මැතිතුමාගේ උනන්දුව මත ලොකු වැඩ කොටසක් කරලා තිබෙනවා මේ ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍ර ලබා දීමේ වැඩසටහනේ. මම මේ චක්‍රලේඛය හැන්සත්ගත කරනවා, සභාගත කරනවා, ගරු ඇමතුමාට පිටපතකුත් එවනවා. ඒක ක්‍රියාත්මක කරන්නට ඔබතුමා කරුණාකරලා කටයුතු කරන්න කියලා ගෞරවණීය ඉල්ලීමක් කරනවා.
මේ ප්‍රධාන කොමසාරිස් ජෙනරාල් වලයා විසින් නිකුත් කරලා තිබෙන ගැසට් නිවේදනය පිළිබඳ මේ සභාවේ අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ කටයුත්ත පිළිබඳ මං අජිත් මාන්නපිරුම අමාත්‍යතුමා සමග සාකච්ඡා කරා. මේ විෂය භාරව කටයුතු කරන්නේ අපේ රසන් තලගියවන්න රාජ්‍ය අමාත්‍යතුමා. එතුමා ගම්පා දිස්ත්‍රික්කයේ දැන් කලකට පෙර සිට මේ අත්අදා බැලීමේ විශේෂ අවශ්‍යතා ඇති තැනැත්තන්ට බලපත්‍ර නිකුත් කිරීමේ අත්අදා බැලීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේ ගම්පා දිස්ත්‍රික්කයේ. එහෙම කරලා ඒ ආයතනයේ විවිධ විශේෂඥයන් හා ආයතන ප්‍රධානීන් සමග සාකච්ඡා කරලා ඒ අනුව තමයි මේ ගැසට් නිවේදනය නිකුත් කරේ. අපි මෙය සියලු දෙනා එකතු වෙලා ක්‍රියාත්මක කිරීම සඳහා අපි දායක වෙනවා කියන එක මම මේ ගරු සභාවට දන්වන්න කැමැති.
ඔව්, ගරු කථානායකතුමනි, මේ චක්‍රලේඛයේ හොඳ වැඩක්. මම කියන අජිත් මානපිරුමැතිතුමා මුල්ුණේ කියලා මේකට එතුමා මුල් වුණාද, හවලා මුල් වුණාද, ඒක නෙවෙයි මේක ක්‍රියාත්මක වෙන්න ඕනේ. හැබැයි මම මේක කියන්නට ඕන, මෙතුමා දුන්නා දැන් උත්තරයක්. මම මේක මතු කරන්න හේතුවක් තියෙනවා. චක්‍රලේඛයේ නිකුත් කරන් පස්සේ මේක ක්‍රියාත්මක කරන්න ලෙපයි කියලා බලපෑම් තියෙනවා. නෑ නෑ, ඉනි ඉනි පොඩ්ඩක් පොඩ්ඩක් නෑ, කලබල වෙන්න එපා. මේකට බලපෑමක් තියෙනවා මේ සභාවෙම ඉන්න පුද්ගලයෙක්ගේ. එහෙම කියන්නම්කෝ, නංගම් කියන්න ඕනේ නෑ. ඒ නිසා කරුණා කරලා මේක වාද විවාද කරගන්න දෙයක් නෙවෙයි. මේ චක්‍රලේඛයේ ක්‍රියාත්මක කරනවා කියලා ඔබතුමා ප්‍රතිඥාව දෙන්නකෝ, විෂය භාර ඇමතිවරය හැටියට. එච්චරයි. ඔබතුමා මේක හැන්සාගත වෙන්න අද ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරන්න මේ මෝටරත කොමසාරිස් ජෙනරාල්තුමා ගහපු චක්‍රලේඛය ක්‍රියාත්මක කරනවායි කියලා සභාගත කරන්න. එච්චරයි. ඒක කිසිම කෙනෙකුට බලපෑම් කරන්න බෑ.
එතුමා කිව්වා විපක්ෂ
නායකතුමනි, අපේ අමාත්‍යාංශයේ නියෝගයක් මත තමයි කොමසාරිස් ජෙනරාල්තුමා මේ කටයුතු කළේ චක්‍රලේඛනේ නිකුත් කරන්න. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න නේ නම් අමාත්‍යාංශයේ උපදෙස් දීලා
තියෙනවා. හරි, බොහොම ස්තුතියි. කතා කරන්න විවාදයක් නෙමෙයි නේ ගරු මන්ත්‍රීතුමා. කාලය බලන්න අද දූෂණ විරෝධී පනක් කෙටුම් පදේ සංශෝධන 193ක් තියෙනවා. මොනවද කියන්න තියෙන්නේ කියන්නේ?
හරි, බන්දුල ගුණවර්ධන ඇමතිතුමා, ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේ පාර්ලිමේන්තුවේ කතාබහව තමයි ඔබතුමායි කමිටුපත් කරලා මම සභාපති කළේ. විපක්ෂ නායකතුමාටත් කුහකකමක් නැතුව මේකට සහභාගී වීම සඳහා මට අවශ්‍යතාව ලබා දීමක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයාට ස්තුතිවන්ත වෙනවා. මේ දින කීපයක් මේ ගැන සාකච්ඡා කරලා චක්‍රලේඛනේ නිකුත් කළා නිශාන්ත කියන අපේ කොමසාරිස්තුමා, ඔබතුමාලගේ ආශිර්වාදය තුබ. හැබැයි මම කියනවා මේක අද ක්‍රියාත්මක වෙන්න යනකොට ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිතුමා මේක ක්‍රියාත්මක කරන්න එපා, මේක කැබිනට් දාන්න ඕනි, කමිටු යන්න ඕනි කියලා මේ චක්‍රලේඛනේට කියනවා. ඉතින් එතුමා මේ නීතියක් ගන්න නැතුවද මන් දන්නේ. දැන් මෙතන තිබ්බේ කරු ඇමතිතුමා මේ නිලධාරීන් ආබාධිත අය ගැන හිතන විදිය වෙනස් කිරීමක් මිසක් මේක නැතුව මේකේ මේ ගැසට් වෙනස් කිරීලක්වත් අනපනක් වෙනස් කිරීලක්වත් නෙමෙයි. නිලධාරීන් මෙතෙක් කල් ආබාධිතයන්ට රියදුරු බලපත්‍ර ලබා දීමේදී ක්‍රියාත්මක කළා තියෙන මනස ආබාධිත කියන්නේ වැඩ බැරි අය කියලා හිතාගෙන. එන්නේ ඒ වෙනස් කිරීමයි අපි කරේ.
ගරු කථානායකතුමනි, මේ කාරණාව පිළිබඳව මම මැදිහත් වීමක් වෙන්නේ, මොකද ඔබතුමා කිව්වට ගරු ඇමතිතුමා කිව්වා වගේ එස්එල්ආම රියදුරු බලපත්‍ර පහක් ගම් පහක් ඉන්න කච්චේරිය විවෘත කරන අවස්ථාවේදී ලබා දෙන්න කටයුතු කරා. ලසන්ත ඇමතිතුමා, අලගේවන ඇමතිතුමා මේ පිළිබඳව එතුමාගේ උපරිම උනන්දුවෙන් මහන්සියෙන් ඒ කටයුතු ක්‍රියාත්මක කරන්නත් කටයුතු කරලා තියෙනවා. මේක දැන්පත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා ගම්පහ දිස්ත්‍රික්කයේ.
මේක වැරද්දක් නෙමෙයි. අපි රණ්ඩු වෙන්න ආගිව් කරගන්න ඕනේ නැහැ. මේක ඇමතිතුමාම තමයි මම සභාපති කරලා ගරු විපක්ෂනායකතුමාගේ ආශිර්වාදය තුල මේ කමිටුව පත් කරලා මට මේක හදන්න කියලා කිව්වේ. නමුත් මේ හදපු එක අද උදේ ගම්පහ RMB එකේ ක්‍රියාත්මක වෙන්න ආබාධිතක කෙනෙක් ගියාම එතන ඉන්න නිලධාරි මහතුරු කතා කරලා ඇමතිතුමාට කතා කරලා මේක ක්‍රියාත්මක කරන්න තාම එපා කියලා කියනවා. එයා උත්සව ගන්න කල් වගේ.
හරි, ඇමතිතුමා පොරොන්දු
වෙනවා. මොකද මේකයි ප්‍රශ්නේ. මේක දැන් චක්‍රලේඛනයක් නිලධාරියෙක් ගැහුවට පස්සේ ඇමතිවරයෙකුට පුළුවන්ද ඒක ක්‍රියාත්මක කරන්න එපා කියලා?
හරි, විශ්වදී ඇමතිතුමා. හරි,
චක්‍රලේඛනයක් ගන්න ක්‍රියාත්මක කරන්න.
දැන් විනාඩි 10ක් මේ වැඩේට ගත්තා.
කටින් කියලා නතර කරන්න බෑනේ.
විනාඩි 10ක් මේ වැඩේට ගත්තා අපරාධය අද අපේ කාලේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න චින්තක මායා දුන්නේ අමල් මැත්තමා. අද සංශෝධන 193ක් තියෙනව කරන්න. කෝකිලා ගුණවර්ධන මැතිණිය,
මම අහනවා කර කතා නැක්තු
දැල්ල මැත්තමා උත්තර දෙන්න.
මුදල්
ගරු කතානායකතුමනි, මේක ප්‍රශ්නෙට පිළිතුරු ලබා දීලා තියෙනවා. මේක තුමිය කැමති නම් මට මේක සභාගත කරන්න පුළුවන්. මොකද දීක පිළිතුරක් තියෙන නිසා
දෙකක් කරගන්න
සභාගත කරන්න
පුළුවන්. සති සති දෙකකින්
නෑ මෙන්න කෝකිලාගේක. ආ
කෝකිලාගේ
සභාගත කරන්නද?
කමන්නත් පහතන
සභාගත කරනවා කරුක.
ඔවි සුචි රාජිකා වික්‍රමසිංහ මැතිණිය, සංජීව ඉදිරිමාන මැතිතුමා.
මම අහනවා ගරු කතානායකතුමනි,
මාන්ත මැතිතුමා උත්තර
දෙන්න. ගරු කතානායකතුමනි, පිළිතුර A1 ඔව් වේවැල් කර්මාන්ත නියුතු කර්මාන්ත කරුවන් ප්‍රධාන වශයෙන් වේවැල් හා කුඩා වේවැල් අමුද්‍රව්‍ය භාවිතා කරනු ලබයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තු මගින් පැන වූ සීමාවන්ට යටත්ව කර්මාන්ත කරුවන්ට කුඩා වේවැල් ලබා ගැනීමේ හැකියාව පැවතියද? මා වේවැල් රක්ෂිත ප්‍රදේශවල පවතින බැවින් එම ශාකයේ හිගතාවේ හේතුවෙන් එසේ ලබා ගැනීම සඳහා ගැටලු තත්ත්වයක් පවතී. තවද වේවැල් අමුද්‍රව්‍ය මීට පෙර වසරවලදී ඉන්දුනීසියාවේ නානය කිරීම සිදුවද වර්තමානයේදී ඉන්දුනීසියාවේ රජය මගින් වේවැල් අපනයනය කිරීම තහනම් කර ඇත. ඒ අනුව වේවැල් අමුද්‍රව්‍ය සපයා ගැනීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් මතුව පවතී. පන් සම්බන්ධයෙන් විශාල පන් වර්ග ප්‍රමාණයක් ඇත. ඒ අතරින් ප්‍රධාන වනුයේ ගල්ලහැපන්, පොතුපන්, බොරුපන් හා හම්බුපන් යන විශේෂයන්ය. ඒ අතරින් ගල්ලහැපන් කර්මාන්ත දින ශිල්ප නිසා තම නිෂ්පාදන කටයුතු අඛණ්ඩව සිදු කරගෙන යාමට අවශ්‍ය පන් ප්‍රමාණවත්තරම් ලබා ගැනීම අපහසුතාවයක් පවතින බව මේ වන විට තහවුරු වී ඇත. දෙක ප්‍රශ්නාංක දෙක ඔව් වේවැල් හා පන් වගා කිරීම සුදුසු ඉඩම් සම්බන්ධයෙන් ඉඩම් අමාත්‍යාංශ ලේකම් ඇතුළු පාර්ශ්වකරුවන් සමග 2020 සිට සාකච්ඡා පවත්ව ඇති අතර දිස්ත්‍රික් ලේකම්වරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගෙන් වගා කිරීම සුදුසු ඉඩම් හඳුනාගෙන කර්මාන්ත අමාත්‍යාංශය වෙත තොරතුරු ලබා ගැනීමට එහිදී තීරණය කොට ඉදිරි කටයුතු සිදු කරනු ලබයි. ඒ යටතේ විවිධ දිස්ත්‍රික්ක සඳහා ප්‍රමාණයන් අක්‍ර ප්‍රමාණය වෙන් කර තිබෙනවා. අපි ඒ ප්‍රදේශ සභාගත කරන පිළිතුර සමග වේවැල් අමුද්‍රව්‍ය සැකසීම සඳහා සභාගත කිරීම සඳහා ජාතික ශිල්ප සභාවට අයත් බුලත් සිංහල කුරුවිට හා තන්නපුරා පුහුණු මධ්‍යස්ථානවල ගබඩා බැංකු ස්ථාපිත කර ඇති අතර වේවැල් අමුද්‍රව්‍ය එක්කස් කිරීම සහ බෙදා හැරීමේ කටයුතු ආරම්භ කිරීමට හැකියාව පවතී. ඉත සිදු කරන ලද වගාවහනි අස්වැන්න නෙලා ගැනීම වසර 5කට ආසන්න කාලයක් ගත වේ. පොළොන්නරුවේ මනම්පිටිය පිහිට ඇති ජාතික ශිල්ප සභාවට අයත් පුහුණු මධ්‍යස්ථානයේ පන් අමුද්‍රව්‍ය සැකසීම සහ බෙදා හැරීම වෙනුවෙන් ගබඩා පත්‍රයක් ස්ථාපනය කර ඇති අතර මේ වන විටත් එම අමුද්‍රව්‍ය බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර ඇත. අංක 3 ඉහත දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් යොමු කර ඇති සුදුසු ඉඩම් පිළිබඳ සලකා බැලීමේ දේව අතරින් බහුතරය රක්ෂිත ඉඩම් බව නිරීක්ෂණය වේ. එබැවින් එම ඉඩම් වද්දීමේ හැකියාවක් නොමැත. එසේ වුවද අදාළ ආයතන සමඟ සාකච්ඡා කර ඉදිරියේදී පාරිභෝජන සඳහා 50 වේවැල් ලැබීමට කර්මාන්ත කරුවන්ට අවස්ථාව ලබා දීමට කටයුතු කළ හැකිය. කෙසේ වෙතත් වේවැල් හා පන් වගා කිරීම සහ දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉඩම් ලබා ගැනීමට මේ වන විටත් අප වෙත ඉල්ලීම් ඉදිරිපත් වී නොමැත. අංක 4 කර්මාන්ත කරුවෙකු විසින් අමුද්‍රව්‍ය වගා කිරීම සඳහා ඉදිරියේදී දීර්ඝකාලීන බදු පදනම යටතේ ඉඩම් ලබා ගැනීමට ඉල්ලීම් සිදු කළහොත් ඉඩම් අමාත්‍යාංශය හා අදාළ ආයතන සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදු කර එම වගාවන් සිදු කිරීමට අවශ්‍ය සහයෝගය ලබා දිය හැකිය. අංක 5 පිළිතුර වේවැල් හා පන් වගාවන් සිදු කරන්නේ නම් එම කර්මාන්ත නියුතු කර්මාන්ත කරුවන් සිටින ගම්මාන ප්‍රදේශවල යාපත ප්‍රදේශ තෝරාගෙන කටයුතු කළ යුතු වේ. ඉදිරියේදී ලැබෙන ඉල්ලීම අනුව අදාළ ප්‍රදේශ තීරණය කළ හැකි වේ. මා වේවැල් සඳහා ආවේනික තත්ත්ව පරිසර වල පමණක් වර්ධනය වන බැවින් මා වේවැල් වගාව සිදු කරන්නේ නම් සදා සුදුසු පරිසර තෝරාගත යුතුය. සිංහරාජ වනාන්තරය යවට තෙත් කලාපය මා සහ වේවැල් වගාවට සුදුසු පරිසර පත්තින් පවතින ප්‍රදේශයකි. 5A පැන නොනගී සතබ ගරු අමාත්‍යතුමනි, දැන් අපේ බුලත් සිංහල අගලවත්ත පැතිවරට මේක අදාළ නිසා මම එක කාරණාවක් අහන්නේ. මේ වගේ සාම්ප්‍රදායික නිෂ්පාදනකරුවන් තමන්ගේ නිෂ්පාදන මූලාශ්‍ර වා ගැනීමට දරන උත්සාහයයි වන සංරක්ෂණයයි අතර යම් ගැටීමක් අපේ නිරීක්ෂණයට අහුවෙලා තියෙනවා. මේ කාරණාව කොහොමද අපි තුලනය කරගන්නේ කියලා කෙටි පැහැදිලි කිරීමක් කරගන්න.
ගරු කතානායකතුමනි, මේ හා සම්බන්ධයෙන් මීට පෙර අවස්ථාවලදීත් අපි වන සංරක්ෂණ සහ වනජීවී අමාත්‍යාංශයත් සාකච්ඡා කරලා තිබෙනවා. පැහැදිලි ගැටලුවක් තිබෙනවා මේ හා සම්බන්ධයෙන් මේ අමුද්‍රව්‍ය සපයා ගැනීමට කර්මාන්ත කරුවන්ට ගැටලුවක් මතුවලා තිබෙනවා සහ ප්‍රවාහනයේදීත් මේ ගැටලුව මතුවලා තියෙන නිසා අපි නැවත වතාවක් ගරු වනජීවී සහ වන සංරක්ෂණ සම්පත් අමාත්‍යමින් සමග සාකච්ඡා කොට අදාළ නිලධාරීන් කැඳවලා අදාළ සහනයන් ලබා දීමට බලාපොරොත්තු වෙනවා.
මිලන් ජයතිලක මැතිතුමා. චාල්ස් නිර්මල්නාදන් මැතිතුමා සමන් ප්‍රිය හේරත් මැතිතුමා කුමාරසිරි රත්නායක මැතිතුමා
ප්‍රශ්න අහන ගරු කතානායකතුමා
වෙනද ඇමැතිතුමා උත්තර දෙන්න
අරු කතානායකතුමනි සති දෙකක් අල්ලා ඉන්න සිත
2 weeks අජිත් මහන්න පෙරු මැතිතුමා
ප්‍රශ්න
නාගරික සංවර්ධන මැතිතුමා උත්තර දෙන්න
ගරු කතානායකතුමනි සති දෙකක් අල්ලා ඉන්න සිත
දෙවන වටේ පළවෙනි ප්‍රශ්නය කවුරු හරි හන්ද මුදල් ඇමතුමා
පළවෙනි එකට කසත්ති දෙක කල්ලිලා සිටව
තුන්වෙනි ප්‍රශ්නය
සති දෙක සභාගත කරන කතාව
හත්වෙනි ප්‍රශ්නය හතර හයවෙනි ප්‍රශ්න පස්වෙනි ප්‍රශ්න සෝරි පස්වෙනි ප්‍රශ්න
පහ සභාගත කරනවා කරු කතා නැකට
පරිසර එමුතුමා සභාගත කරනවාද
පස්වෙනි එක අහන්න
සමනාස් කයිගෙන
යනවා ඉතින්
I can table it honorable speaker
thank you හයවෙනි ප්‍රශ්නය
වෙන එකද
හය සම්බුදි මසාස්
සභාගත කරනවා කරු කතා නැකට
හත්වන ප්‍රශ්නේ
ආනෝ
හතත් සභාගත කරනවා කරු කතා නැකතුමනි
අටවෙනි ප්‍රශ්නේ අටවෙනි ප්‍රශ්නේ
අටවෙනි එක සභාගත කරා
සභාගත කරනවා කරු කතා
තරු වාසුදේව නානායක්කාර මැතිතුමා ඔබතුමාගේ
පළමුවෙන්ම මම ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා මේකට මට ඉඩාව ප්‍රස්තාවක් ලබා දීම ගැන ඒ ගැන ඔබතුමාට මගේ ගෞරවය පළමුවෙන්ම පළ කරමින් මම මේ කරුණ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා මම මේ ලිඛිතව ඔබතුමා වෙත ඉදිරිපත් කරපු ආකාරයටම කියවීමට බලාපොරොත්තු වෙනවා I have addressed this to the Honorable Minister of Finance, also as the Excellency, the President. The issue of agreeing to DDR with ISB holders without resistance, it is necessary for the House to know whether the government of Sri Lanka resisted the move of ISB holders to compel us on DDR when it was not a part and parcel of the IMF agreement. Now we observe that your government is not only subservient to the IMF but to the ISB holders or any individual creditors who enjoyed very high interest rates. When ISB holders made the demand that we should carry out DDR, didn't we ask our lawyer Lazard to intervene on our behalf to defer this request? If such steps were taken, we like documentary proof of the same to be tabled in this house. If we did not ask our lawyers to act in such a manner on our behalf to countermand the demand of ISB holders, why did we not? After paying handsome fees, the government of Sri Lanka appears to have colluded with the ISB holders in order to effect DDR in its own interest and at the expense of ETF, EPF and other such funds. And the state banks who were persuaded to pay a high income tax of 50% or something like that. We request you or your state minister to inform Parliament regarding the factual position. Thank you, sir. Thank you.
Isihata deke atate prasne sajit premadas metto.
ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න ටිකක් ඉක්මනින්ම ඉවරුණු නිසා මට පොඩි අවසරයක් ලබා දෙන්න පොඩි අමතර
තව ප්‍රශ්න තියෙනවා
අමතර යෝජනා කිහිපයක් වෙන ගන්න මොකද අපි උදේ පාන්දර වෙනවා පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු හැටියට ප්‍රශ්න අහලා රටේ ජනතාව වෙනුවෙන් විසඳුම් ලබා ගන්න ගරු කතානායකතුමනි
ඔව් වාසුදේව නානකර මෙතුම ප්‍රශ්නයක් තියෙනවද ඔබතුමාට? Is there anybody? You want to any more questions?
ගරු කථානායකතුමනි, ගරු වාසුදේව නානකර මෙතුමා ප්‍රශ්නය යොමු කළා. ඒක අදාළ වෙන්නේ මුදල් අමාත්‍යංශයට. මුදල් අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍යතුමා විසින් ඒකට පිළිතුරු දෙවි. ඒ පිළිබඳව අවධානය යොමු කරන්නම්. මේ ටිකේම පාර්ලිමේන්තුව පැවැත්වෙනවානේ.
එතුමාව යොමු කරන්න
එමයයි.
හෙට දවසේම බොහොම ස්තුතියි.
Thank you. ඔව්.
කණායකතුමා ඔබතුමාගේ අවසරය පරිදි අපේ කෙහෙලිය රමුක්කැල මැතිතුමත් සිටින මොහොතේ ඔබතුමාට මතක ඇති ඩෙංගු මර්ධන සහායකින් පිළිබඳව මම මේ පාර්ලිමේන්තුවේ ඔබතුමාගෙන් ප්‍රශ්න කරා. විශේෂයෙන්ම ජූනි මාසේ 20 වෙනිදා මම මේ ප්‍රශ්න කිරීම කරේ 1105ක් ඉස්තිර කිරීම පිළිබඳව. මේ පිරිසට හිමිවන්නේ දෛනික රුපියල් 733ක් වගේ ගාණක්. මම ස්තුතිවන්ත වෙන ඔබතුමාට, ඔබතුමා එකට ධනාත්මක පිළිතුරක් දුන්නා. ඔබතුමා මේක ඉස්තිර කරන්නට කටයුතු කරනවා කියලා කිව්වා. හැබැයි ඊට පස්සේ කැබිනට් පේපර් එකක් දැම්මම ඒක රිජෙක්ට් වුණා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, අපිත් කැමති මේ රටේ අනියම් සේවාවේ සිටින සියලු දෙනාම ස්ථිර කරන්න. දැන් බහුකාර්ය දෙපාර්තමේන්තුවේ 31,000ක් ස්ථිර කරන අතරතුර ඇයි මේ දෙත් කරන්න බැරි? දැන් බහුකාර්ය දෙපාර්තමේන්තුවේ ස්ථිර කිරීම කරන්න එපයි කියලා අපි කියන්නේ නැහැ. මං කියන්නේ බහුකාර්ය දෙපාර්තමේන්තුවේ 31,000 ස්ථිර කරනකොට ඩෙංගු මර්ධන ව්‍යාපාරයේ ඇතුළු විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැතිව සිටින කාලේ ඒ ලබා දුන්නු අනියම් පත්වීම් රාශියක් තියෙනවා. දේශපාලන පරිගණීම් මත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව තුලින් ඒ බොහෝ දිනක ගෙදර ඇව්වා. මම ඔබතුමාගෙන් අහන්න කැමතියි, ඇයි මේ ඩෙංගු මර්ධන සහායකින්ටත් මේ ඒ ක්‍රියාවේ නියැලෙන අයටත් බහුකාර්ය දෙපාර්තමේන්තුවේ ඉස්තර කිරීම වගේ මේ ඉස්තර කිරීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්න බැරි? මේක ඩෙංගු මර්ධන ව්‍යාපාරය විතරක් නෙමෙයි, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අගමැතිව සිටින කාලේ විශාල ප්‍රමාණයකට ඒ ලබා දුන්නු රැකියාවල අය, ව්‍යාපෘති සහකාර, නිවාස අධිකාරියේ, සංස්කෘතික අරමුදලේ, පෙට්‍රෝලියම් එකේ, CTB එකේ, එක දිගටම මට කියන්න පුළුවන් ආයතන රාශියක් තියෙනවා. ඒගොල්ලෝ ගෙදර යවුවා. මං අහන්න කැමති, ඇයි මේ දෙබිඩි ප්‍රතිපත්තිය?
මේ සම්බන්ධව අපි දිනිත සාකච්ඡා කරනවා. කැබිනට් පත්‍රිකා හතරක් හදලා තියෙනවා. ඒ වගේම කමිටිස් ගන්නව පත් කරලා තියෙනවා. අවසානයේදී ගත්ත තීන්දුව තමයි මේ සම්බන්ධව 18,000ක් පමණ සමස්තයක් හැටියට මේ රටේ විවිධ ක්ෂේත්‍රවල එවැනි කණ්ඩායම් සිටිනවා කියලා. කෙසේ වෙතත් මේ සම්බන්ධව අවශ්‍යතාවය අනුව විශේෂ සැලකිල්ලක් කරමින් අද පාර්ලිමේන්තුවේ 3ට අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අවසාන තීන්දුවක් ගැනීමට සහ ඒ වෙනුවෙන් දැඩි ප්‍රයත්නයක් දරන නිසාම විශේෂ කමිටුවක් පත් කරා. පහුගිය කැබිනට් එකේ මගේ සහ ප්‍රසන්න සම්තුංග ගරු ඇමතුමාගේ සහ අනිකුත් සියලුම වගේ ඇමතිවරුන්ගේ දැඩි ඉල්ලීම අනුව ඒ සම්බන්ධව මේ දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි මෙතන තියෙන්නේ, මානුෂික ප්‍රශ්නයක්. ඒ නිසා ඒ කෝණයෙන් බලලා ඒ ප්‍රශ්නය විසඳීමට අටයුතු කරනවා කියන එක අපි ඔක්කොම එක ස්ථාවරයේ ඉන්නේ කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරන්නට
ඇමතුමාට ස්තුතියි. මේ පිළිබඳව ධනාත්මක උත්තරයක් පමණක් නෙවෙයි, කතාව ක්‍රියාවට නංවන්නට හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගරු කථානායකතුමනි, තවත් අමතර කරුණක් ඉදිරිපත් කරන්න මට අවස්ථාව ලබා දෙන්න. ද ෆිනෑන්ස් ආයතනයේ තැන්පත්කරුවන් 6400කගේ ඒ ගැටලුව පිළිබඳව මම ස්ථාවර නියෝග 27-2 යටතේ 2020-11-27 දින ප්‍රශ්නයක් ඉදිරිපත් කරා. ස්ථාවර තැන්පත්කරුවන් 6400ක් පමණ සිටිනවා. ඒ වගේම තැන්පත්කරුවන්ගේ මුදල් බිලියන 11.6ක් සහ රුපියල් බිලියන 5.5ක වටිනාකමකින් යුත් වත්කම් ද ෆිනෑන්ස් ආයතනයේ සතු වෙනවායි කියලා 2019 වසරේදී කරපු වත්කම් තක්සේරුවේදී හෙළිදරව් වුණා. හැබැයි කරු කථානායකතුමනි, මේ වන විට ද ෆිනෑන්ස් ආයතනයේ ඈවර කිරීම සඳහා ඈවරකරුවෙක් පත් කරලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම කරු කථානායකතුමනි, අද දවසේ දූෂණය මර්ධනය කිරීමේ අනපනත් අනුමත වෙන අවස්ථාවක, සංශෝධන අනුමත කරන්නට අපි රැස් වී සිටින මොහොතක මම අහන්න කැමතියි, දූෂණ වංචාවකින් තොරව කෙන්රිච් ෆිනෑන්ස් ආයතනය යාවර කළ පරිදි මේ ද ෆිනෑන්ස් ආයතනයට යාවර කරලා තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ තැන්පත් මුදල ගෙවන්නට පොලි මුදල් ලබා දෙන්නට කටයුතු කරනවාද? එසේ නැත්නම් ද ෆිනෑන්ස් ආයතනය වෙනත් මුල්ලි සමාගමත් සමග ඒකාබද්ධ කර හෝ විදේශීය ආයෝජකයෙකුට ආයතනයේ බාහාරකාරීත්වය ලබා දීලා හරි නැවත වතාවක් ලාභ ලබන ආයතනයක් බවට පත්වගෙන යන්නට ඔබතුමාලා කටයුතු කරනවා. එසේත් නැත්නම් ද ෆිනෑන්ස් ආයතනය සම්පූර්ණයෙන්ම විකුණා වංචා නොකර එම මුදලින් තැන්පත්කරුවන්ගේ සම්පූර්ණ තැන්පත් මුදල හා පොලි මුදල ගෙවන්නට හැකිවන්නේද? ඉතින් මම මේ පුන පුනාම අහන ප්‍රශ්නයක්, මේක පවුල් 6400ක් වෙනුවෙන් අහන ප්‍රශ්නයක්. මම කාරුණික ඉල්ලීමක් කරනවා, ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරනවා. මේ ද ෆිනෑන්ස් ප්‍රශ්නේ 2020 ඉඳලා මහන්නේ, මේ ප්‍රශ්නයට ඔබතුමාගේ සාධනීය පිළිතුරක් සොයා බැලීමකින් පසුව බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු කථානායකතුමනි, කාල වේලාව යන නිසා මම මගේ 27 ප්‍රශ්නෙට, මොකද 27 ප්‍රශ්න තුනක් අද තියෙනවා, ඒ නිසා මම මගේ ප්‍රශ්න අහන්නට බලාපොරොත්තු වෙනවා. ගරු කථානායකතුමනි, මේ ප්‍රශ්න ඇසීමේදී මම භාවිතා කරන වතු කම්කරුවන්, දමිළ ප්‍රජාව නියෝජනය කරන කම්කරුවන් කියන වචන, ඇත්ත වශයෙන් මේ වචන අපි භාවිතා කරන්නේ මේ ප්‍රශ්න ඇසීමට පමණයි. මං හිතනවා ඒ වචන සුදුසු නැහැ කියලා. උඩරට වැඩ කරන ප්‍රජාව හැටියට ඒ අය ඉදිරියේදී හැඳින්වීම වැදගත් කියන එක මම මේ අවස්ථාවේ මතක් කරමින් මේ ප්‍රශ්නේ මතු කරනවා. වසර ගණනාවක් තිස්සේ වතුකම්කරුවන් මෙරටට විශාල විදේශ විනිමයක් උපයා දීමට සිය ශ්‍රමදායකත්වයේ සපයනු ලබන. එසේ වුවද අදටත් මෙම වතු ජනතාව ඉතා අඩු පහසුකම් යටතේ ජීවත් වෙනවයි කියන එක අපි හැමෝම දන්න කාරණාව. වතු ආශ්‍රිත දරුවන්ට ඉගෙනුම ලැබීමට පාසල්වල ඇත්තේ ඉතා අඩු පහසුකම්. පාසල්වලට ළඟාවීමට ඇත්තේ ඉතා දුෂ්කර මාර්ග ඔස්සේ. නිසි පරිදි ප්‍රවාහන පහසුකම් සිදු නොවන හේයින් ළමුන්ට වැඩි වේලාවක් මාර්ගසල රැඳී සිටීමට සිදුවේ. එපමණක් නොව බොහෝ පිරිසක් අදටත් ජීවත් වන්නේ ඉතා අඩු පහසුකම් යටතේ ලයින් කාමරවල. එබැවින් මෙම වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සිය ප්‍රමුඛත්වය ලබා දිය යුතු වෙනවා. වතු ජනතාව දුගීභාවයෙන් මුදවාලීමට කටයුතු කළ යුතු වෙනවා. එනිසා මම විශ්වාස කරනවා මේක ජාතික වැදගත්කමකින් යුත් ප්‍රශ්නයක් හැටියට අධ්‍යාපන ක්ෂේත්‍රයේ පමණක් නෙමෙයි සෞඛ්‍ය ක්ෂේත්‍රයේත් බරපතල අඩුපාඩුකම් ඌනතාවෙන් තිබෙනවා වතු ප්‍රජාවගේ. මම අහන ප්‍රශ්නය, කඳුකර දමිළ ප්‍රජාව තුළ සිටින වතුකම්කරුවන්ට ලබා දීමට යෝජනා කරන ලද රුපියල් 1000 දීමනාව ලබා නොදෙන වතු සමාගම් කවරේද යන්න රජය හඳුනාගෙන තිබේද? එසේනම් මේ මොනවාද? එම වතු සමාගම් විසින් රජයෙන් යෝජනා කරන ලද දීමනාව ලබා නොදීමට හේතු වශයෙන් සඳහන් කරන්නේ කුමක්ද? මේ සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර මොනවාද? රාජ්‍ය පෞද්ගලික සහ අනුබද්ධිත වතු සමාගම් විසින් වතුකම්කරුවන් වෙනුවෙන් සේවක අර්ථසාධක අරමුදලට සහ සේවක භාරකාර අරමුදලට ලබා දිය යුතු මුළු හිඟ මුදල කොපමණද? එසේ හිඟ අරමුදල් ගෙවීම සිදු කළ යුතු සමාගම් මොනවාද? එම එක් එක් සමාගම් විසින් ගෙවිය යුතු හිඟ මුදල් කොපමණද යන්න වෙන්වෙන් වශයෙන් ඉදිරිපත් කරන්නේද? නොයසේ නමේ මන්ද. නුවරඑළිය බදුල්ල මහනුවර යන දිස්ත්‍රික්කවල ඉන්දියානු ආධාර යටතේ තෝරාගත් පාසල් 60ක් සඳහා සුහුරු පන්ති කාමර ස්මාර්ට් ක්ලාස්රූම් සකස් කිරීමේ ව්‍යාපෘතියක් දියත් කරන බවට වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ලැබුණු ඉන්දියානු ආධාර මුදල කොපමණද? මේ වන විට මෙම දිස්ත්‍රික්කවල ව්‍යාපෘතිය සිදු කරන ලබන පාසල් කවරේද යන්න හඳුනාගෙන තිබේද? එසේනම් මේ මොනවාද? එහි ප්‍රගතිය කෙසේද? මෙම වැඩසටහන තවමත් ආරම්භ කොට නැතිනම් ආරම්භ කිරීමට අපේක්ෂා කරන්නේ කවදා වන විටද? මෙම ව්‍යාපෘතිය යටතේ හඳුනාගත් පාසල් හරුණුකොට වතු අංශයේ දරුවන් ඉගෙනුම ලබන අනිකුත් පාසල්වල ගුරු හිඟය සහ පහසුකම් ඉහළ නැංවීමට රජයේ ගෙන ඇති පියවර මොනවාද? දරු අධ්‍යාපන අමාත්‍යතුමනි, ඔබතුමා හොඳින් දන්නවා මේ රටේ වතු ප්‍රජාවගේ දූ දරුවන් යන පාසල් පද්ධතියේ අඩුපාඩුකම් ඌනතාවයන් රසක් තිබෙනවා. ඒ අඩුපාඩුකම් වලට ඔබ ලබා දෙන විසඳුමක් මේ අවස්ථාවේ ලබා දෙන්නේ කියලා මම ඉල්ලීමක් කරනවා. මේ වසරේදී වතු ජනතාව වෙනුවෙන් ඉන්දියානු ආධාර යටතේ නිවාස 3225ක් ඉදිකිරීමට සිදු කරන බව විෂය භාර අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. මේ සඳහා ලැබුණු ඉන්දියානු ආධාර මුදල කොපමණද? මේ වන විට කොපමණ නිවාස සංඛ්‍යාවක් ඉදිකර තිබේද? එම නිවාස මේ වන විට වතු ජනතාවට ලබා දී තිබේද? නොයසේ නම් එම නිවාස වතු ජනතාව සතු කිරීමට රජය අපේක්ෂා කරන්නේ කවදා වන විටද? මීට අමතරව රජය විසින් වතු ජනතාවගේ නිවාස සීනය සැබෑ කරලීම උදෙසා ගෙන ඇති පීවර කවරේද? ඉන්දීය රජයේ සහය ලබා ගනිමින් කඳුකොරේ දමිළ ජනතාව සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාලයක්, හෙදපුහුණු ආයතනයක්, විද්‍යාව තාක්ෂණ ඉංජිනේරු සහ ගණිත විෂයන් STEM subjects සඳහා ගුරු අභ්‍යාස විද්‍යාලයක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස විපක්ෂය විසින් මීට පෙර යෝජනා කර තිබුණා. ගරු ජනාධිපතිතුමාගේ ඉදිරි ඉන්දීය සංචාරයේදී මේ සම්බන්ධයෙන් ඉන්දීය රජය සමග සාකච්ඡා පවත්වන්නේද? ඒ සාකච්ඡා පවත්වලා මේ යෝජනා ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරනවාද නැද්ද? වතු ආශ්‍රිතව මේ වන විට වගාවන් සඳහා යොදාගනු ලබන ඉඩම් කවරේද යන්න රජය හඳුනාගෙන තිබේද? එසේනම් එක් එක් ප්‍රදේශවල එවැනි ඉඩම් කොපමණ ප්‍රමාණයක් පවතීද? මෙම ඉඩම් වලින් කොපමණ ප්‍රමාණයක් නැවත වගා සඳහා වතු ජනතාවට ලබා දී තිබේද? ඒවායේ සාර්ථක අන්දමින් වගාවන් සිදු කරන බව රජය නිරීක්ෂණ කර තිබේද? තවදුරටත් වගාවන් සිදු නොකරන ඉඩම් වගා කටයුතු සඳහා වතු ජනතාවට ලබා දී ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය කටයුතු කරන්නේද? අපි විශ්වාස කරනවා ගරු කතානායකතුමනි, හැමදාමත්ම වතු ප්‍රජාව මේ කම්කරු තලයේම තියන්නේ නැතුව ඒ අයව කුඩා තේවත්තක හිමිකරුවන් බවට පත් කරගෙන විශේෂයෙන්ම මේ රටේ තේ නිෂ්පාදනයේ 60%, 70%ක් පමණ දායකත්වය ලබා දෙන්නේ කුඩා තේවතු. කම්කරු ප්‍රජාව කුඩා තේවතු හිමියන් බවට පත් කරන යෝජනාව ක්‍රියාත්මක කරන්නට මං හිතනවා ඒක වතු කම්කරු ප්‍රජාවට වගේම මේ රටේ රැකියාව විරහිත බේදයකින් තොරව සමස්ත තරුණ ප්‍රජාවගේ කැමැත්ත අනුව විරැකියාවට සහ ජීවනෝපාය ප්‍රශ්නයට විසඳුමක් හැටියට අපි දකිනවා. මේ ක්‍රියාත්මක කරන්නට රජය කටයුතු කරනවා. 2020 වසරෙන් පසුව නෝරෙලිය, මහනුවර, බදුල්ල, රත්නපුර, කෑගල්ල, කළුතර, අවිස්සාවේල්ල, ගාල්ල සහ මාතර යන ප්‍රදේශවල වතු ආශ්‍රිතව සුරාසල් කොපමණ සංඛ්‍යාවක් පවත්වාගෙන යාම සඳහා අනුමැතිය හිමි වී තිබේද? මොකද අපි දන්නවා අද මේ වන විට ඔය මත්ද්‍රව්‍ය මත්පැන් නිවාරණ කරන ඒ දුර්ලභ රජයක් බවට කොච්චර පුරසාරම් දෙඩුවත් අද හතු පිපෙනවා වගේ බියර් පර්මිට් දීලා අද තැබෑරුම් සංස්කෘතිය රට පුරාම ව්‍යාප්ත වෙනවා කියන එක මුළු රටම දන්න කාරණාවක්. විහාරස්ථාන, ආගමික සිද්ධස්ථාන අසල අධ්‍යාපනික ආයතන, පාසල්, දූ දරුවන්ට පේනතෙක් මාණිකම තැබෑරුම් නිර්මාණය වීමේ යුගයක්. බියර් පර්මිට් තරහා තැබෑරුම් කම්හල් ව්‍යාප්ත කිරීමේ වැඩසටහනක් මේ රජයේ ක්‍රියාත්මක කරනවා. මේ තත්ත්වය තුළ මම අහන්න කැමති මේ බියර් පර්මිට්, මේ බාර් පර්මිට් දෙන ප්‍රමිතිය මොකක්ද? මොනවද නිර්ණායක? ඒව අනුගමනය කරනවද කියන එක මම මේ අවස්ථාවේ අහන්න කැමතියි. දැන් මම දන්නවා අනිවාර්යයෙන්ම මේ වතුවල වගා නොකරපු ඉඩම් වතු කම්කරු ප්‍රජාවට ලබා දෙනවා කිව්ව හැටියේ හැමදාම හම් වෙන උත්තරේ තමයි මේ වතු ශේෂ්ත්‍රයේ ආයතනවලට ලබා දීම තුළ, පෞද්ගලික ආයතනවලට ලබා දීම තුළ ඒක කරන්නට බැරියයි කියන උත්තරේ තමයි හැමදාම අපිට අහන්නට ලැබෙන්නේ. එහෙනම් මම අහන්න කැමතියි, කොහොමද බෝගවන්තලාව ප්ලාන්ටේෂන් නෝවුඩ් එස්ටේට් එකේ බංග්ලෝ ඩිවිෂන් එකේ හෙක්ටයාර් 5ක් දීලා තියෙන්නේ එක පුද්ගලයෙකුට? මේ ඉඩම් LRC එකේ. LRC එක දන්නෙත් නැහැ. එහෙනම් එක පුද්ගලයෙකුට ඔය බලපුළුවන්කාරකම්, ඔය ධන බලය, ඒ වගේම රාජ්‍ය බලය තියෙන අයට, එහෙම නැත්නම් සම්බන්ධකම් තියෙන අයට ඕන තරම් ඉඩම් දෙනවා. ඒ වගේම ඩම්රෝ ප්ලාන්ටේෂන් වෙස්ට්වර්ඩ් හෙක්ටයාර් 6ක් දීලා තියෙනවා එක පුද්ගලයෙකුට. කවුරුත් නොදැන. ඒ නිසා කොහොමද ඒව වෙන්නේ? මම ඉල්ලීමක් කරනවා කරුණා කරලා මේ කුඩා තේවතු හැටියට මේ මුඩු බිම් භූමි ප්‍රදේශය දියුණු කරන්නට, තේ නිෂ්පාදනයට දායක කරන්නට කම්කරු ප්‍රජාව හැමදාම කම්කරු තත්ත්වයේ තියන්නේ නැතුව ඒ අයවත් කුඩා තේවතු හිමියන් බවට පත් කරන වැඩසටහන ක්‍රියාත්මක කරන්න කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාව ඉල්ලීමක් කරනවා. මම මතක් කරන්න කැමතියි කිරියල් ඇමතිතුමාගේ කාලේ යම් පර්චස් ප්‍රමාණයක් ලබා දුන්නා ගෙවල් හදාගන්න. අපි ඉල්ලීමක් කරනවා මේ අවස්ථාවේ ගෙවල් හදාගන්නාට වගේම ජීවනෝපාය සඳහා වගා නොකරන භූමිය තේවගාව සඳහා යොමු කිරීම සඳහා කුඩා තේවතු හිමියන් බවට මේ කම්කරු ප්‍රජාව පරිවර්තනය කරන වැඩසටහනට බය නැතුව මුල පුරන්න විපක්ෂයේ අපි දිය හැකි උපරිම සහයෝගය ඒ වෙනුවෙන් ලබා දෙන්නට කටයුතු කරනවා කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ස්තුතියි. මගේ ප්‍රශ්නෙට පිළිතුරු බලාපොරොත්තු
වෙමි. ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා විසින් ස්ථාවර නියෝග 27.2 යටතේ අසන ලබන ප්‍රශ්න කීපයක් තිබෙනවා. ඒ සමහර ප්‍රශ්න විකර්මාන්ත අමාත්‍යංශයට අදාළ වෙනවා. තවත් සමහර ප්‍රශ්න කම්කරු අමාත්‍යංශයට අදාළ වෙනවා. තවත් සමහර ප්‍රශ්න මුදල් අමාත්‍යංශයට අදාළ වෙනවා. ඉතින් ඒ අදාළ වෙන්නා වූ ප්‍රශ්නවලට අපි ඉදිරි දිනයකදී පිළිතුරු දෙනවා. නමුත් එතුමාගේ ප්‍රශ්නාවලියේ තුන්වෙනි ප්‍රශ්නේ අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයට මම මේ අවස්ථාවේදීම පිළිතුරු දෙනවා. ගරු කථානායකතුමනි, උඩරට වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රයට අදාළ ජනතාව ලංකාවට ඇවිල්ලා අවුරුදු 200ක් ගත වෙනවා මේ අවුරුද්දේ. ඒ 200 නිමිත්තෙන් ගරු ජීවන් තොණ්ඩමන් ඇමතුමා රජයත් සමග අදාළ අමාත්‍යංශයත් සමග එකට වැඩපිළිවෙලක් සංවිධානය කළා තියෙනවා. එහිම එක පියවරක් හැටියට මීට පෙර කරපු යෝජනාවක් හැටියට නුවරඑළිය දිස්ත්‍රික්කය පදනම් කරගෙන විශ්වවිද්‍යාල ආයතනයක් පිහිටවීම සඳහා අවශ්‍ය මූලික කටයුතු කරගෙන යනවා. මම පසුගිය සතියේ ගියා, කොටගලට ගියා, අපේ ගුරු අභ්‍යාස විද්‍යාලයට ගියා. ඒ වගේම ඊට කිලෝමීටර් 2-3ක් එහෙන් තිබෙන ශ්‍රීපාද විද්‍යාපීඨයට ගියා. ඒ සංචාරයත් මම කළා. මම ඒ ගැන කියනවා නෙමෙයි. හැබැයි ඌට කලින් මිට පෙර 2005-10 අතර වෙනකොට වතුවල තිබෙන්නා වූ පාසල්, දැන් වතු පාසල් කොහොමද තිබුණේ? වතුවල පාසල් තිබුණේ වතු පෞද්ගලිකාංශයේ තියෙනකොට සමාගම්වල වතු හැටියට. ඒ වතුවල තමයි, ඒ වතු සමාගම් යටතේ තමයි මේ පාසල් ආරම්භ කළා අවුරුදු ගණනාවක් තිස්සේ ඇවිල්ලා තිබුණ. නමුත් 13 වෙනි සංශෝධනය ආව පස්සේ 1988 මේ පාසල් සියල්ල පළාත් සභාවට ගැනුණා. ඒතකොට 88 සිට අද දක්වා මේ වතු පාසල් 95%කට වැඩි ප්‍රමාණයක්. උදාහරණයක් වශයෙන් හැටන් නගරයේ තිබෙන, නුවරඑළිය නගරයේ තිබෙන, බදුල්ල නගරයේ තිබෙන, කොළඹත් තිබෙන, කොළඹ වතුකරට අයිති නැහැ. නමුත් එවැනි පාසල් ජාතික පාසල් සමූහයක් කීපයක් හැරුණහම අනිත් සියලුම පාසල් පාලනය වුණේ එක්ක ඌව පළාත් සභාවෙන්, බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්, ඊළඟට මධ්‍යම පළාත, මාතලේ, නුවර, නුවරඑළිය. එතකොට මේ මේ ප්‍රදේශයේ තමයි මේ වැවිලි කර්මාන්තයේ තිබෙන්නේ. බස්නාහිර පළාතේ යම් ප්‍රමාණයක් බුලත්සිංහල, මතුගම, අගලවත්ත මේ ප්‍රදේශයේ තියෙනවා. දකුණු පළාතේ බද්දේගම, දෙනියාය මේ ප්‍රදේශවල යම් ප්‍රමාණයක් තියෙනවා. ඒ හැරුණාම බහුතරයක් මේ වැවිලි කර්මාන්තයේ යෙදෙන ජනතාව අර මං කිව්ව ඌව සහ ඌව සබරගමුව සහ මධ්‍යම පළාතේ තමයි ඒ කර්මාන්තයේ යෙදුනේ. දැන් ඒ පාසල් අතිබහුතරයක් මම හිතන්නේ රාධාකෘෂ්ණ මැතිතුමා ඉන්නවා, එතුමා මේ වතු පාසල් සම්බන්ධයෙන් කටයුතු කළා රාජ්‍ය අමාත්‍යවරයා හැටියට. එතුමා දැන් අධීක්ෂණ කාර්ය සභාවේ සභාපතිවරයා. එතුමා දන්නවා මේ ප්‍රදේශවල මේ ආකාරයෙන් තමයි පාසල්වල පරිණාමය සිදු වුණේ. දැන් අතන පළාත් සභා එක එක කාලවල විවිධ පාලකින් පාලනය කළා. ඒක වෙනම කතාවක්. නමුත් මට මතකයි මම 2005 අධ්‍යාපන ඇමති වෙනකොට 3200ක් වතුකරයට පත්වීම් දෙන්න සූදානම් කළා. ප්‍රශ්නයක් මතු වුණා විවිධ ජනකොටස්වල ගුරුවරුන් පාසලට යදවීම. එතුමා හොඳට දන්නවා මේක, දිගම්බර මැතිතුමා දන්නවා. ඒ පාර මම මැදිහත් වෙලා මේකට නඩුවක් පවා ගිහිල්ලා තිබුණා. මැදිහත් වෙලා ඒ නඩුවත් සමතේකට පත් කරගෙන ඒ 3200ට අපි පත්වීම් ටික වතු ආශ්‍රිතව කර්මාන්තයේ තිබෙනා වූ පාසල් වලට ඒ ජනකොටස්වල ගුරුවරුන්ව පත් කරන්න අපි කටයුතු කළා. සෙසු අය වෙනත් පාසලට දැම්. එන ඉන්න ඒ විදිහට තමයි අපි එදා ඒ ප්‍රශ්නේ විසඳුවේ. ඒ වගේම ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා තාක්ෂණ විද්‍යාගාර මහින්දෝදේ විද්‍යාගාරත් අඩු වෙන්නේ නැතුව ඒ ඒ ප්‍රදේශවලට ලබා දීලා තිනවා. ඒවා දැන් අපි නැවත ඉදිරියට ගෙන යන්න ඕනේ. දැන් ඊළඟට මම මේ වෙනකොට උපදෙස් දීලා තිනවා මේ වතු පාසල් අංශයට සංගණනයක් කළා ඉදිරිපත් කරන්නයි කියලා දමිළ මාධ්‍යෙන් ගුරුවරුන්ගේ අවශ්‍යතාවයේ වර්ග අනු ගණිතය ඉංග්‍රීසි විද්‍යාව තාක්ෂණ මේ ආදි වශයෙන්. උකට මේ හේතුව තමුන්නාන්සලා අපි කවුරුත් දන්නවා මේ ප්‍රදේශවලින් උපාධිධාරීන් බිහිම මීතාම අවමයි. ඒ නිසා අපිට සිදු වෙනවා වෙනත් විකල්ප ක්‍රියාමාර්ග ගන්න. විද්‍යාපීඨයට බඳවා ගත්තත් ශ්‍රීපාද විද්‍යාපීඨයට බඳවා ගැනීමේදී වතුවාසිත ප්‍රදේශවලට අපි වෙනම වට්ටමක් දෙනවා. ඒ නිසා තමයි ඒ පළාත්වලින් වාර්තා කරන ප්‍රමාණය ඒ වර්ෂවල ගැසට් නිවේදනය මගින් ඒ දිස්ත්‍රික්ක අනුව පදනම් කරගෙන ගුරුවරු බඳවා ගන්න. හැබැයි ඒක ප්‍රමාණවත් නැහැ. ඒ නිසා මම දැන් උපදෙස් දීලා තිනවා කඩිනමින් අපිට වාර්තාවක් දෙන්නයි කියලා දිස්ත්‍රික්ක පදනම. මාතලේ, නුවරඑළිය නුවර, කෑගල්ල රත්නපුර, ඊළඟට මොණරාගල බදුල් වැඩි වශයෙන් තියෙන. මේවැයි අපිට වාර්තාවක් ගන්නයි කියලා පළාත් සභාවලින් සත්‍ය වශයෙන් චක්ලේකණ යනුව අඩු ගුරුවරුන් සංඛ්‍යාව ඒකට විශේෂ වැඩපිළිවෙලක් යදෙනවා. මම ඒක ඔබතුමන්ලව දැනුවත් කරන්නම්. උපදේශක කාර්ය සභාවටත් ඔබතුමාගේ ආංශික කාර්ය සභාවටත් මම ඒ යෝජනා එවන්නේ. වැඩි කල් යන්නේ නැහැ. මම මාස දෙකක් ඇතුළත මේ ටික කළා. වර්ෂය අවසන් වෙනකොට මේ කටයුත්ත අත ගහනවා. ලබන අවුරුද්දේ මම යෝජනා කරනවා අයවැය මගින් ඒ පුරප්පාරු ටික ඒ වෙනත් ක්‍රමයේ යටතේ පුරවා ගැනීම සඳහා හැබැයි උසස් පෙළ තිබෙන ඒ විෂය වර්ගය අනුව ඒක කටයුත්ත කරන්න තමුන්නාන්සලාගේ සහයෝගය දේවි. අපි විපක්ෂ නායකතුමා සහයෝගය ලබා දෙන්නම්කෝ. මම ඒක කටයුතු කරා. දෙවැනි එක දැන් මේ ප්‍රදේශයේ තාක්ෂණය දැන් VTA වෙන්න පුළුවන්, NITA වෙන්න පුළුවන්, තාක්ෂණ පාඩම, කාර්මික අධ්‍යාපන, ඊළඟට උසස් අධ්‍යාපන. දැන් මේ දෙකට අපේ VTA සහකා තියෙනවා, වොකේෂන් ට්‍රේනින් ඔතොරිටි කියව තියෙනවා, NITA ආයතන තියෙනවා. හැබැයි ඒවා මේ වතු ප්‍රජාව අතර ජනප්‍රිය නැහැ. ඔබතුමන්ලා පිළිගන්නවා ඇති. මොකද ඒ දරුවෝ දන්නේ නැහැ මේ තොරතුරු. ඒ නිසා මම වැඩපිළිවෙළක් සකස් කරනවා තව සති දෙකකින්. සෑම ප්‍රාලේ කොට්ටාසයකම ඉන්නවා එක්තරා එක නිලධාරි උපාධිධාරි මේ කටයුත්තට. ඒ අයට මේක පවරනවා කොට්ටාස කාර්යාලයත් එක්ක සම්බන්ධ වෙලා අපිට පාසල් තෝරලා දෙන්න වෘත්තීය පුහුණු පාඨමාලා පාසල් තුලදීම ආරම්භ කරන්න මාර්ගෝපදේශනත් එක්ක. එතකොට අපිට ඒ දරුවන්ට අවස්ථාව තියෙනවා එකට යන්න. හැබැයි අපි නුවර කොටගල ප්‍රදේශයේ ගුරු අභ්‍යාස විද්‍යාලය අපි වර්ධනය කරනවා. ඒ කිසිම සැකයක් නැහැ. ඔව් yes I understand that. yes I will look into that. දැන් එතුමා මතුකලේ ඒ පීඨවලට ගුරු අධ්‍යාපනංගික සේවයාගේ ප්‍රශ්නේ. දැන් අපි 25 26 සමුක පරීක්ෂණේ තියෙනවා විභාග ප්‍රතිඵල අනුව. ඒ ප්‍රතිඵල අනුව සමුක පරීක්ෂණේ තියලා යම් අඩුවක් තියෙනවා නම් දමිළ මාධ්‍යෙන් අපි ඔබතුමන්ලාගේ ආදික්ෂණ කාර්ය සභාවට එවන්නම්. අපිට ප්‍රතිපත්ති වශයෙන් අනුමත කරලා දෙන්න. අපි ඒකට අවශ්‍ය පියවර ගන්න. මං ගියා. ඒක නිසායි මං දන්නේ ඔබතුමා කියනකොටම මම ගිය නිසා මං දන්නේ. ඊට අමතරව මෙතන උසස් අධ්‍යාපන ආයතනයක් විශ්වවිද්‍යාල මට්ටමක පිහිටවීම සඳහා අවශ්‍ය ඉඩම් හඳුනා ගැනීම, ඒ සඳහා අවශ්‍ය වන්නා වූ අරමුදල් සපයා ගැනීම මේ කටයුතු සිදුවේගෙන යනවා. ඉතින් ඒ නිසා මම කිසිම ආකාරයකින් මම අධ්‍යාපන ඇමතිවරයාට තමුන්නාන්සලට වගකීම යුතුව කියනවා කිසිම ප්‍රජාවකට අසාධාරණයක් නොවෙන්න තමුන්නාන්සලා ඉදිරිපත් කරන කරුණු අනුවත් මට තව ඒවට තොරතුරු ලබා දෙන්න උපරිමයෙන් ඒ කටයුත්ත කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා. ගරු ජීවන් තොණ්ඩමණ නැමැතුමා මේ ඉන්දියා සංචාරයේදී මම හිතනවා සංචාරය අවසන් වෙනකොට යම් ප්‍රතිලාභයක් මේ ප්‍රදේශයේ ජනතාවට ලබා දෙන්න එතුමා කටයුතු කරන එක කටයුතු කරන දැන්ට කරගෙන යනවා. එතුමාද නැහැ. නමුත් අනිත් ප්‍රශ්නවලට පිළිතුරු අපි ඊළඟ සභා වාරයේදී අදාළ අමාත්‍යංශ 4 කින් විතර ලබා ගන්න තියෙනවා. ලබාගෙන බුද්ධමණ්ඩලට ලබා දෙන්න.
අනුර දිසානායක මැතිතුමා. ඔව්. මන්ත්‍රීතුමා.
ගරු කතානායකතුමා, ගරු අධ්‍යාපන මැතිතුමා, ඔබතුමාගේ අර ඉදිරිපත් කිරීමේදී කාරණා දෙකක්. එකක් 1988 න් පස්සේ මේ වතු පාසල් අධ්‍යාපන පද්ධතියට පවරා ගැනීමෙන් පස්සේ මේ වතු වලින් ඒ වතු පාසල් වලට වෙන් කරපු ඉඩම් ඒ ඒ පාසල් වලට නීත්‍යානුකූලව තාමත් ලබා දීලා නැහැ. ඒවා වෙනත් වෙනත් දේවල් වලට පාවිච්චි කරනවා. ඒකට කාලයක් යනකොට ඉඩම් පිළිබඳ උග්‍ර ප්‍රශ්නයක් තියෙනවා මේ පාසල් වලට. ඒක ලබා දෙන්න ඕනේ ඒක පළවෙනි කාරණේ. දෙවෙනි එක අර ගුරු සහායකයෝ පත් කරගත්තා දැන් අවුරුදු ගානකට කලින්. දැන් මධ්‍යම පළාතේ විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ කට්ටියගේ ඒ ක්වොලිෆිකේෂන් ටික සම්පූර්ණ කරලා තාමත් එතුමාලට ලබා දෙන්නේ රුපියල් 10000ක 12000ක වෙනි සොච්චමක් තමයි ලබා දෙන්නේ. මේ ගුරු පත්වීමට ඇතුළත් කරගන්න නැතුව. ඒ පිළිබඳව ඔබතුමා මේ අවුරුද්දේදී මේ බජට් එක අරා ලබා දෙනවද කියන එක මේ සභාවට පැවසුවා නම් හොඳයි කියලා මම හිතනවා.
අර කතා නැගතුමනි ඒක තමයි මම නොකිය කිව්වේ. ඕක විතරක් නෙවෙයි ඔහා සමානව කටයුතු කරන ඔබතුමා මේ තොරතුරු ටික මට දෙන්න. මම අවශ්‍ය පියවර ගන්නම් අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කළා. ඒව ස්ථිර ගුරු සේවයට ගන්න.
ගරු
කථානායකතුමනි මම ගරු ඇමතුමාගෙන් විමසනවා මේ රුපියල් 1000 මාසික දෛනික වැටුප ධම්රෝවා ආදී සමාගම් විසින් පාලනය කරන වතුවලත් පුද්ගලික වතුවලත් ක්‍රියාත්මක කර තිබෙද්දී ඊටත් වඩා පොහොසත් වතු සමාගම් මේ පිළිබඳ කිසියම්ම වූ ආකාරයක නැමියාවක් නැතුව මේ ගෙවීම ප්‍රතික්ෂේප කිරීම ගැන ඔබතුමන්ගේ රජ කුමන ප්‍රියවරක් ගන්නවා?
කථානායකතුමනි මම ගරු විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නාවලියේ අධ්‍යාපනයට අදාළ කොටසට මම පිළිතුරු දුන්නේ. තව අමාත්‍යංශ 4කට අදාළ වෙන නිසා ඊළඟ දිනේදී ඔබතුමාගේ ප්‍රශ්නත් එක්කම පිළිතුරු දෙන්න
පුළුවන්. නහඳ මන්ත්‍රීතුමා දැන් මේ කාලය ගන්නේ ඔබතුමා දැන් දෙසරයක් නැගිටලා කාලය ගත්තා.
මතුමා කියපු පරිදි මම හිතන්නේ මේ වැඩපිළිවෙල කරගෙන යනවා. ඔබතුමා ඉන්නකොට තමයි 3200ක් දුන්නේ. ඊට පස්සේ මම යාපාලනය ආණ්ඩුවේ ඇවිල්ලා මම 3196ක් දුන්නා. ඒකෙන් තමයි අර කොටසක් තියෙන්නේ අර මේ 10000ක් ප්‍රශ්නේ. මම හිතන්නේ
ඇයි මෙතුමගේ මේ චිත්‍රය දාන්න කියන්නේ මයික් එකක් අම්මල
දැන්
නේ ජිල්මාට් එකක් තියෙනවා.
රමේෂ් පතරණ මැතුමාගේ මම හාන්න තියෙන ප්‍රශ්න දැන් අපේ විපක්ෂ නායකතුමා කතා කරපු පරිදි මේ ප්‍රශ්න ගොඩක් තියෙනවා වතුවල. නැත්තේ නෑ අපිට දවසක් ඩිබේට් එකක් දෙන්න මේ වතු ප්‍රශ්නේ මේ අදාළ ප්‍රශ්නේ ගැන. දැන් වතු පාලනය කරන ප්‍රශ්නෙත් ගොඩක් තියෙනවා. දැන් මේ සුපරින්ටෙන්ඩන්ට්ලා වතුවල ඉන්න මිනිස්සු පොඩි කාමරයක් හදනකොට එළියට දානවා. එතකොට පොලිසියට ගෙනියනවා. ඒ පොලිසියත් මේගොල්ලන්ට විරුද්ධව යනවා. නඩු යනවා. එතකොට කාලයක් යනවා මේගොල්ලන්ගේ.
හරි එමුතුවා ඉක්මනින් අහන්න තමයි ප්‍රශ්නේ.
ඒක ඉඳන් මම ඉල්ලන්නේ මේ වෙලාවට උත්තර දුන්න නැත්නම් කමන්න අපිට දවසක් දෙන්න ලබන සුමානේ ඩිබේට් එකක් කරන්න. එතකොට අපිට විස්තර කතා කරන්න පුළුවන්.
අනුර දිසානායක මැතිතුමාගේ ප්‍රශ්නේ අහන්න. අර එමුතුමා පිළිතුරක් දෙන්න යනවද?
එතුමා කියපු සෑම කරුණකම අපි අමාත්‍යංශයට මැදිහත් වෙන්න පුළුවන් මැදිහත් වීම කරා සහ එතුමා කියන විවාදෙට අපි එකඟයි.
හොඳයි බොහොම ස්තුතියි. ඔව් අනුර කුමාර දිසානායක මැතිතුමනි.
දුක තානායකතුමනි මෙම ප්‍රකාශය කිරීමට ඔබතුමා අවස්ථාව ලබා දීම පිළිබඳ බෙහෙම ස්තුතිවන්ත වෙනවා. සමාගම් දෙකකට වෙළඳ පොලේ තිරුඟු පිට ඒකාධිකාරයක් හිමිකර දීමට පියවර ගැනීම හේතුවෙන් බේකරි කර්මාන්තයට හා පොදුවේ පාරිභෝගික ජනතාවට මුහුණ පෑමට සිදු වී ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව මෙම සභාවේ අවධානය යොමු කරනු කැමැත්තෙමි. අද වන විට දිවයින පුරා බේකරිණි 6000ක් පමණ ක්‍රියාත්මක වන අතර බේකරි කර්මාන්ත මගින් 105ක පමණ පිරිසක් තමන්ගේ ජීවනෝපාය සලසා ගන්නවා. එසේම ප්‍රධාන ආහාරය වන බත් හැරෙන්ට වතුකරේ ජනතාව ඇතුළු වැඩිම පිරිසක් පරිභෝජනය කරනු ලබන ආහාර වර්ග ගණනාවක ප්‍රධාන අමුද්‍රව්‍ය වන්නේ තිරුඟු පිටි. මේ අනුව තිරුඟු පිටි මිල පාරිභෝගිකයන් විශාල පිරිසකගේ ජීවන වියදමේ විශාලතම පංගු වන අතර වියදම් වලට ඍජුව බලපෑමක් ඇති කරනු ඔබතුමා දන්නවා. තිරුඟු පිටි වැදගත් අපේ පාරිභෝගික භාණ්ඩයක්. මෙවැනි තත්ත්වයක් තිබියදී ආණ්ඩුව 2023/6/14 තමින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් සහ ආනයන පාලකවරයාගේ 2023/6/16 ලිපිය මගින් ආනයන බලපත්‍ර නොමැතිව තිරිඟු පිටි ආනයනය කිරීමේ තහනමක් කර තිබෙනවා. මාගාව තිබෙනවා මුදල් අමාත්‍යවරයා හට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයේ මේ ගැසට් නිවේදනයෙන් තිරුඟු පිටි ආනයනය මුළුමනින්ම තහනම් කොට තිබෙනවා. ඒ වගේම ආනනක පාලකවරයා විසින් නිකුත් කරන ලිපිය මාගාව තිබෙනවා. ඒ අනුව එය තහනමට භාජන කරලා තිබෙනවා. එසේම නව ආනයන බලපත්‍ර නිකුත් කිරීමට සිදු කර නැහැ. ඒ වෙලාවේදී කිව්වා මේක තහනම් කරාට ආනයන බලපත්‍ර නිකුත් කරනවා කියලා. නමුත් මේ වනතෙක් වෙන බලපත්‍රයක් නිකුත් කර නැහැ. ඒ අනුව දේශීය තිරිඟු පිටි අවශ්‍යතාවය සපුරාලයි මේ කටයුත්ත. තිරිඟුවට ආනයන කර මෙරටදී පිටි නිෂ්පාදනය කරනු ලබන බහුජාතික සමාගම් දෙකක ඒකාධිකාරයකට පත් කර තිබෙනවා. එතකොට ආනයන කරන්නේ නැත්නම් තිරිඟු පිටි ආනයන කරන්න දෙන්නේ නැත්නම් මුළුමනින්ම ප්‍රීම ආයතනයත් සෙරන්ඩිප් ආයතනයත් තමයි අපේ රට අවශ්‍ය වෙන තිරිඟු පිටි නිෂ්පාදනය ඇති කරනු ලබන්නේ. දැන් එතකොට මේ මුළු තිරිඟු පිටි වෙළඳපොළම සෙරන්ඩිප් ආයතනයේ ප්‍රීම ආයතනයේ ඒකාධිකාරිය. ගැටලු වන්නේ ආනයන කර ලබන තිරිඟු ඇටවලින් දේශීය නිෂ්පාදනය කර ලබන තිරිඟු පිටි අයිතුලාභයක් ලැබීම වැඩි මිලකට අලෙවි කිරීමට මෙම සමාගම් විසින් පියවරගෙන තිබීමයි. ඔවුන් වෙළඳපොලේ තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් අලෙවි කරන්නේ රුපියල් 210ක් තරම් ඉහළ මිලකටයි. එසේම ඔවුන් ආනයන කර ලබන තිරිඟු ඇට කිලෝග්‍රෑම් එකක් වෙනුවෙන් රජයට ගෙවුන ලබන්නේ රුපියල් 3ක වගේ කුඩා බද්දක්. ඇට කිලෝක රුපියල් 3ක බද්දක් ගෙවනෝ කිලෝග්‍රෑම් එකක් ඔවුන් රුපියල් 210කට මිල කරලා තිබෙනවා. කෙසේ වුවද රජයේ තිරිඟු පිටි ආනයන තහනම තුළ දේශීය පිටි අලෙවියේදී මෙම සමාගම් අධික ලාභ ලබන බව හෙළිවන්නේ ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල සංසන්දනය කර බැලීමේදී. නිදසුනක් ලෙස තුර්කියෙන් ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයන කිරීමේදී පිටි කිලෝග්‍රෑම් එකක් වරායට ගොඩබෑ හැකි මිල රුපියල් 110යි. රුපියල් 110ට පිටි කිලෝග්‍රෑම් එකක් වරායට ගේන්න පුළුවන්. නමුත් මේ සමාගම් මිල තීරණය කළා තිබෙන්නේ 210ට. ඊට කලින් පනවා තිබු බදු මුදල වන රුපියල් 35ක බදු මුදල එකතු කළත් වෙළඳපොලේ රුපියල් 160කට පමණ මුදලකට ලාභයක්ද සහිතව පිටි අලෙවි කළ හැකි බව බේකරි කර්මාන්තකරුවන් පෙන්වා දෙනවා. මොකද පිටි කිලෝකක් ආනයනය කිරීමේ රුපියල් 35ක බද්දක් තිබ්බා. ඒ බද්දද ඇතුළත් කරලා පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 160කට ලබා දීමේ හැකියාව තිබෙනවා. 2023 ජනවාරි මාසයේ තුර්කි පිටි කිලෝග්‍රෑම් මෙට්‍රික් ටොන් එකක් මිල ඇමරිකන් ඩොලර් 535ක් වූ නමුත් පෙබරවාරි මාසයේ 510ක්ද මාර්තු මාසයේ 490ක්ද අප්‍රේල් මාසයේ 440ක්ද මැයි මාසයේ 377ක්ද ජුනි මාසයේ හා ජූලි මාසයේ ඇමරිකන් ඩොලර් 355ක්ද වශයෙන් මිල පහත වැටී තිබෙනවා. ඒ කියන්නේ ජනවාරි මාසයේ මෙට්‍රික් ටොන් එකක මිල ඇමරිකන් ඩොලර් 535ක් වුණත් වර්තමානයේ වෙළඳපොලේ ලෝක වෙළඳපොලේ මිල මෙට්‍රික් ටොන් එකක් ඇමරිකන් ඩොලර් 355යි. ඒකනේ තුනෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකින් ලෝක වෙළඳපොලේ පිටි මිල අඩු වී තිබෙනවා. එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොලේ මාගාව තිබෙනවා ඒ වාර්තාව ලෝක වෙළඳපොලේ වාර්තාව ගරු කතානායකතුමනි. මේ වාර්තාව දෙස ඉතා හොඳින් බලපුවහම පේනවා සීග්‍රේන් ලෝක වෙළඳපොලේ පිටි මිල පහළ යමින් තිබෙනවා. මේ වාර්තාව අනුව තමයි 510ක් වැනි අධික මිලකට තිබුණු මෙට්‍රික් ටොන් එකක මිල 370ක් දක්වා අඩු වී තිබෙනවා. දැන් පිටි අඩු වෙලා තිබෙනවා. එසේම ජනවාරි මාසයේ ලෝක වෙළඳපොලේ ඇමරිකන් ඩොලර් 310ක් වූ තිරිඟුවට මෙට්‍රික් ටොන් එකක මිල පෙබරවාරියේ 307ක්ද මාර්තුවේ 302ක්ද අප්‍රේල් මාසයේ 292ක්ද මැයි මාසයේ 279ක්ද ජුනි මාසයේ 245ක්ද ජූලි මාසයේ ඇමරිකන් ඩොලර් 238ක්ද වශයෙන් අඩු වී තිබෙනවා. ඉතින් ලෝක වෙළඳපොලේ පිටි මිල අඩු වෙලා තිබෙනවා. ලෝක වෙළඳපොලේ තිරිඟු ඇට මිල අඩු වෙලා තිබෙනවා. ජනවාරි මාසයේ 310ක් වුණු තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එකක ඇමරිකන් ඩොලර් මිල ඇමරිකන් ඩොලර් 310ක් වුණු තිරිඟු ඇට මෙට්‍රික් ටොන් එකක මිල ජූලි මාසයේ වෙනකොට 238 දක්වා විශාල ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා. අනෙක් අතට ජනවාරි මාසයේ රුපියල් 362.742ක් වූ ඩොලරේ යගේ ජුනි මාසයේ වන විට සටහන් වූවේ 301.726ක් ලෙසයි. ඒ අනුව මෙම පිටි නිෂ්පාදන සමාගම් අතිශය අසාධාරණ ලාභයක් ලබන බව ඉතා පැහැදිලි. ලෝක වෙළඳපොළ ඉතා වේගෙන් පිටි මිල අඩු වෙනවා. ලෝක වෙළඳපොළ ඉතා වේගෙන් තිරිඟු ඇට මිල අඩු වෙනවා. ඒ වගේම ඩොලරේ යගයක් 300 ඒ කියන්නේ පහුගිය ජනවාරි මාසයේ තිබුණු 362 සිට 301 දක්වා අඩු වෙලා තිබෙනවා. දැන් මොකද වෙන්න ඕනද? මේ වාසිය පාරිභෝගික ජනතාවට දෙන්න ඕනේ. හැබැයි ආණ්ඩුව මොකද කරේ? ආණ්ඩුව කරපු දේ තමයි ජුනි මාසයේ 14 වෙනිදා ගැසට් නිවේදනයක් නිකුත් කරලා
තිරිඟුපිටිය ආනයනය නතර කරනවා. ආනයන අනිත් බලපත්‍ර ලබා දීම නතර කරනවා. එතකොට මොකද උනේ? ඒකාධිකාරීත්වයක් හැදුනා සෙරෙන්ඩිප් ආයතන නිසා ප්‍රීමා ආයතන. මේ ඉතා ජනප්‍රිය ප්‍රසිද්ධ කතා මේ ආයතනය දේශපාලන ව්‍යාපාරවල මැතිවරණ කටයුතු වලට ඡන්ද සල්ලි දෙන බව. ප්‍රීමා ආයතන. දන්නෝ. දැන් මොකද සිදු කරේ? පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොලේ පිටිමිලත් අඩු වෙමින් තිබීදී. ඩොලර යගයත් පහළ යමින් තිබීදී. පාරිභෝගික ජනතාවට රුපියල් 160කට රුපියල් 35ක පිටිකිලෝයකට බද්දක් ගහලා රුපියල් 160ක් වැනි මිලියකට පිටිකිලෝ එකක් ලබා දෙන්න තිබියදී මේ ප්‍රීමා ආයතනයට සහ සෙරෙන්ඩිප් ආයතනයට මේ පගාව දුන්නේ කවුද? සාගර රත්නායක ප්‍රශ්න කරන්න ඕන. මම කියන්නේ. මතක තියාගන්න. මේකයි මේගොල්ලෝ කරේ. ජනාධිපති පරිපාලන මොකද්ද? එයා ඒ වැඩේ කරන්නේ. මුදල් අමාත්‍යාංශයේ බදු තීරණ කිරීමේ බලය කොහොමද යට ලැබිලා තියෙන්නේ? එයා කොහොමද තීන්දුව ගන්න? එයා කොහොමද බලපෑම් කරන්නේ? එනිසා ගරු කතානායකතුමනි, අද පාරිභෝගික ජනතාවට ලෝක වෙළඳපොලේ පිටිමිල අඩු වෙමින් තිබියදී, ඩොලරය යගේ අඩු වෙමින් තිබියදී, වෙළඳපොලේ පිටි ආනයන මුළුමනින්ම නතර කරලා සමාගම් දෙකක් මතර ඒකාධිකාරීත්වයක් හදලා අදත් පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 210යි. ඊයේ රෑ රුපියල් 10කින් අඩු කරලා තිබෙනවා වේ කිහිමියන්ට විතරක්. මේක දැනගෙන ඉත්. හරිද? මෙවැනි තත්ත්වයක් තුළ දේශීය වශයෙන් සාපේක්ෂ මිල අඩු කිරීමකට බල නොකර සා ආනයනක පිටි කිලෝග්‍රෑම් එකකින් රජයට හිමිවන යුතු රුපියල් 35ක බදු මුදලද අහිමි කර ගනිමින් ආණ්ඩුවට තිරිඟු පිටි ආනයන තහනමක් පනවා පාරිභෝගිකයන් සුවවා කෑමට පිටි නිෂ්පාදන සමාගම් දෙකකට ඉඩ තිබෙන්නේ කුමන හේතුවක් නිසාද? මොකද පිටි ආනයනක රුපියල් 35ක බද්දකුත් ගෙවුවා. දැන් ඒ බද්දත් නෑ. පාරිභෝගික ජනතාව සාධාරණ මිලකට පිටිත් නෑ. එනිසා මම දැනගන්න කැමතියි මේ තීන්දුව තීරණ ගැනෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමෙයි මේක තහනම් කරනකොට කිව්ව බලපත්‍ර දෙනවා කියලා. හැබැයි කාටවත් බලපත්‍ර දුන්නේත් නෑ. එසේම පිටි ආනයන තහනම් කිරීම පැනවීමේදී ආනයන සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙනු ලබන බව ප්‍රකාශ වුවද මේ වනතෙක් ඒ පිළිබඳ තීරණයක් ප්‍රකාශයට පත් වී නැහැ. අවම වශයෙන් ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස මෙම සමාගමලින් ඉල්ලීමට පවා ආණ්ඩුව බීවී සිටිනවාද සැකයක් තිබෙනවා. අනිත් හැම එකටම ඔයගොල්ලෝ පාලන මිලක් දානවා. හැබැයි මේකද මොකද්ද 210ට වඩා වැඩියෙන් විකුණන්න බෑ කියලා. හරිද? මොකද සිදුවී තිබෙන්නේ? මෙම தත්ත්වය තුළ මතුවන පහත ගැටළු වලට අදාළ අමාත්‍යවරු පිළිතුරු ලබා දෙනවා තමයි මම බලාපොරොත්තු වෙනවා. 1. ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල අඩු වෙමින් තිබියදී පිටි ආනයනය නතර කිරීමට පියර ගන් ලැබුවේ කවර හේතු නිසාද? 2. ප්‍රකාශ කර ඇති පරිදි තිරිඟු පිටි ආනයන කිරීම සඳහා ආනයන බලපත්‍ර නිකුත් කිරීමත් සිදු කරන්නේද? එම බලපත්‍ර ලබා දීම සඳහා වන ක්‍රමවේදය කුමක්ද? 3. ලෝක වෙළඳපොලේ තිරිඟු පිටි මිල සහ තිරිඟු ඇට මිල ක්‍රමිකව වේගයෙන් අඩු වෙමින් තිබියදී ආනයන නතර කිරීමෙන් වෙළඳපොල තුළ තිරිඟු පිටි ඒකාධිකාරයක් ගොඩනැගුණු බවත් පාරිභෝගිකයකට අසාධාරණයක් වූ බවත් පිළිගන්නේද? 4. ජනතාවගේ අත්‍යවශ්‍ය ආහාර පරිභෝජනය හා බැඳුණු මෙම කරුණු සම්බන්ධයෙන් සොයා බලන අවශ්‍ය මැදිහත් වීම කිරීමට කටයුතු කරන්නේද? ඒකාධිකාරීන් පාරිභෝගිකයා බේරා ගැනීමට ආණ්ඩුව කටයුතු කරන්නේද කියලා ගරු කතානායකතුමනි මම දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, අදාළ විෂය භාර අමාත්‍යවරයා විසින් ඒකට පිළිතුරු ලබා දෙනවා අපි ඉදිරි දිනයකදී.
ගරු සභානායකතුමා, මේ පවට කවර ගහන්න ඕනේ නැති බව මම දන්නවා. හරිද? මේ කැබිනට් මණ්ඩලය ගත්ත තීන්දුවකොත් නම් අඩුම තරමේ ඔබතුමාට යම් කොටසක් පැවරනවා. අර අපේ දිනේෂ් ගුණවර දැමතුමාගේ ලේකම්තුමාට වුණා වගේ. නමුත් එහෙම කැබිනට් මණ්ඩලේ මේ තීන්දුව අරගෙනත් නැත්නම් දැන් මම මේක වැදගත් ඔබතුමා මට කියන්න, මේ දේ අහලා කියන්න. ඇයි ආනයනික බලපත්‍ර නතර කරේ? ලෝක වෙළඳපොලේ පිටිමිල අඩු වෙමින් තිබියදී ඇයි අනෙක් අයට ආනයනය කිරීම සඳහා තිබුණු අවස්ථා අහිමි කරේ? බඳුරු ගුණවර්ධන හිටපමත්තුමාට තීරණ වෙයි. එතකොට ඒ සමාගම් දෙක ඇටගෙනල්ලා පිටි කරලා විකුණනවා. ඕනනම් තව ඕන කෙනෙකුට පිටි ගෙනල්ලා විකිණීමේ හැකියාව තියෙනවා. ඕනනම් තත්ත්ව පරීක්ෂා කරන්නත් භාජනෙට කරන්න.
30 හැටියට ගේන්න පුළුවන්.
ඒ විතරක් නෙමෙයි, පිටි කිලෝග්‍රෑම් එක රුපියල් 35ක බද්දක් ගැහුවා. ඒ අර සමාගම් දෙක ආරක්ෂා කරලා දෙන්නේ. ඒ සමාගම් වලට ගැහුවේ ඇට කිලෝ එකට රුපියල් 3ක බද්දා. හැබැයි පිටි වලට ගැව රුපියල් 35ක බද්දා. ඒ සමාගම් දෙක දේශීය කර්මාන්තද නේ, බහුජාතික සමාගම්. එතන කිසිසේත්ම දේශීය කර්මාන්තකරුවා ආරක්ෂා කිරීමේ න්‍යායක් නැහැ. අපි සමහර බදු ප්‍රතිපත්ති වලට එකඟයි. අපි රටේ ජාතික නිෂ්පාදක ආරක්ෂා කර ගැනීම සඳහා, මේ ජාතික නිෂ්පාදක ආරක්ෂා කර ගැනීම නෙමෙයි, එයින් ලැබෙන අතිරේක ලාභය ඩොලර් ඩොලර් ලෙස ඔහු ගලාගෙන ගෙනියන අපිට රටෙන් එළියට. ඒකයි සිදු වී තිබෙන්නේ. ඒ නිසා මේ අනෙක් අයට ආනයනේ සීමා කිරීම සඳහා ආනයනේ නතර කිරීමේ නිවේදන නිකුත් කරේ ඇයි? ඒ වගේම ලෝක වෙළඳපොලේ පිටිමිල අඩු වෙමින් තිබේදී, තිරංගුවට මිල අඩු වෙමින් තිබේදී, ඩොලරේ යගේ අඩු වෙමින් තිබේදී, ඒ වාසිය පාරිභෝගික ජනතාවට යන්නේ නැතුව විනාකාරයෙන් සමාගම්විතේ මුදල් උපයා ගැනීම සඳහා විවිධ දේශපාලන අධිකාරීන් වෙත මැතිවරණ ව්‍යාපාර මම දන්නවා ජනාධිපති ඡන්දය සඳහා සල්ලි ෆණ්ඩ් එක හදනවා කරු කතානායකතුම මේ සල්ලි වලින් මේකයි තියෙන එකගතාවේ හරිද අපි මොකද මේකල දැන් හැම ජනාධිපති ඡන්දයකටම සල්ලි පොම්ප කරපු අය ප්‍රීමායතනේ නොදන්න කෙනෙක් නෑ ඒක මේ මොකද කරන්නේ එළඹෙන ජනාධිපති වර්ණයක් තියෙන ඒ ජනාධිපති වර්ණයේ අරමුදල් සඳහා තමයි මේ පිටි අධික මිලකට පාරිභෝගික ජනතාවට ලබා දෙන සිදු වී තිබෙනවා. ඒ නිසා කරු කතානේ මේ පිළිබඳව මම නැවතත් දන්නවා සභානායකතුමාට පිළිතුරු දෙමි අපවතු අගමැතිතුමාට තමයි කියලා මම දන්නවා. ඒක උඩ නැත්තම් වීගින් ඉස්සර වීගවස් සොරෙන් පිළිතුරු දෙන අග්‍රාමාත්‍යවරයෙක් දැන් එහෙම නැහැ. බොහොම හොඳයි. දැන් කොහොම වුණත් මම කියනවා අමාත්‍යවරයා හෙටම මේ ගැන පිළිතුරක් ලබා දෙවි කියලා මම බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි කරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, ගරු අනුරසනායකතුමා මතු කරන ලද 24 ප්‍රශ්නය ආහාර පිළිබඳව කමිටුව සහ ඒකට අදාළ අමාත්‍යවරයා ඊළඟට මුදල් අමාත්‍යංශයට අදාළ වෙනවා. ඒ නිසා අපි සවිස්තරාත්මක පිළිතුරක් ඒකට ලබා දෙන්න.